సమంతా చక్వాలీసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మశ్రవణ కాలు అయం బదంత ధమ్మశ్రవణ కాలు అయం బదంత ధమ్మశ్రవణ కాలు అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రో సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప్ప హెమ దినాగేమ నమస్కారయ వేవా సుపిన్వత్ని మే పిన్నతున్ హెమ దినామ మే విలావే బలాపురుత్వాన్ని ధర్మశ్రవణే కరాన్నటాయి అద మీ దేశనావి దాయకత్వేగిన కటయుతు కరాన్ని అపే కళ్యాణ మిత్ర దమిత్తిన్న కోన్ మహాత్మాత్ సుదర్శని హరస్కమ మహాత్మ్యాత్ సుజీవ కుమారప్పెరుమ మహాత్మా సహా ప్రియదర్శని కుమారప్పెరుమ మహాత్మ్యాతులు పిన్వత్ పిరిసాయి మీ దేశనావట దాయకత్వేగిన కటయుతు కరాన్ని మే పిన్నతున్ హెమదినాటమ సువసీమ జీవితావబోధే కరాయంట మే దేశనామే కుసల్ హేతువాసనా వీవా కిలపి ప్రార్థనా కరణో దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే పిన్నత్ని మే బుద్ధ శాసనీకాన్ని అయోమయ హెకియావక్ తిన తెన తిమి బుద్ధ శాసనీ మగహెరునో తేక మహా విశాల అపరాధయ అపిట అపి కరగత్త మహా విశాల గటలువక్ ఏక ముఖద మే ప్రశ్నే హరియటమ విసందగన్న విధి అప్పటి బుధురజానసి పిన్నలా తేని ఆయత్ అపి మే మనుస్సులోకిట ఆవత్ మే దుఃఖ అపిట విందింట వినో ఆయ జీవితే ఆరంభ కరండు వినో ఆయ జీవితే దువండు వినో అద మే దక్వామ దువపు విధి ఏ విధిహటమ దువండు వినో దువల నతర విచ్చ తనింగ్ ఆయ దువండ పటంగండు బే ఏక మహా విశాల అభాగ్య దెన్ అపి దువల బహోమ మహాన్సి వేళ అయింది అప్పుడు హరిమ మహాన్సి మే జీవితే నముత్ అప్పట ఆయ పటంగత్త ఆయ మితని పటంగండు బే ఆయ ముల ఇందల పటంగండు వినో ఇది ముల ఇందల పటంగరం యామ్ తెనకట అపి ఎనకొట ఆయత్ అపి కడాగిన వేటెను ఆయత్ అపిట ముల ఇందల పటంగండు వినో ఏ నిసా హెమదామత్ అసంపూర్ణ జీవితే అక్కడ తీయను హెమదామ సంపూర్ణ జీవితే కపటనే ఉందటి జీవితే దిహా బలండు జీవితే హరిమ అసంపూర్ణ మిహిమ అసంపూర్ణ జీవితయక్తులు కవదాహరి కోహమహరి మొనవిద్యట హరి మమ జీవితే సంపూర్ణ కరగా నిమీ కేల అప్పటి సితక్ తీను నముత్ ఏమ సితక్ తిబ్బ కేల అప్పట సంపూర్ణ జీవితయక్ లభిన్నే భాగిక జీవితయక్ అంబిన్ ఉందర బలన్న మే జీవితే ఉన భాగ్య అయి హంబెలా తీ ఎత్తుటి భాగ్య సంపూర్ణ కరగండి తవత్ ఇస్సరహటి జీవితయక్ ఆయ అంబిన్నే ఏ భాగ్యం ఆయ తవిదగ నిండా వెన్ని ఎనిసా మీ జీవితే అడుపాడు సహితే కా మీ అడుపాడు సహిత జీవితే అతులి మిహిమ జీవితయాక్ నొలబిన మట్టమట సంసిందిన హెర వినాపిట కరంట దయాక్ నే తేకట బుధురజనస్ అప్పట వదాల లస్సన దయాక్ ఏ తమై మహానిని మీ దుఃఖ అవబోధ కరగందుకే ఇక తమ బుధురజనస్ అప్పట వదాలది మహానిని పులువంతరం మీ దుఃఖ అవబోధ కరగండి మీ దుఃఖ అవబోధ కరగత్తో తీక మహా విశాల దయక్ పిన్నోత్ని ఎందుకంటే మీ దుఃఖ అవబోధ కరగానికినాట తీన్ని వచన తునక్కొస్తే దుఃఖ అవబోధ కరగండి వితరా వచన తునై తీయని దెన్ గుడాకాయడి జీవితే వరదీన్ని యాగి జీవితే ప్రత్యవేక్షణ కరండోన జీవితే వరదీన్ నతి విధియట ఎత్తుడు జీవితే వరదిన్నతి విధిట ప్రత్యవేక్షణాకరణం అనం ఏట తీని వచన తునక్కొస్తే జీవితే విమర్శ అండి బుధురజనసు వదాల సామాన్య గతకరణ జీవితే అతులి අන්ද කරනු. එයා ඉන්නේ අවිද්‍යා අන්ධකාරය ඇතුළේ. එයා ඒක පිළිගන්න ඕන. නෑ මම මෙහෙම කෙනෙක්, මම මේව දන්නෝ, අරව දන්නෝ කී කී කියලා හරියන්නේ නෑ. අවංකව ගිහියෙක්ෝ වේවා, පැවිද්දෙක්ෝ වේවා, ස්ත්‍රියක්ෝ වේවා, පුරුෂයෙක්ෝ වේවා, අපි ඔක්කොම එක දෙයක් පිළිගන්න ඕන. මොකද්ද? එක දෙයයි අපි පිළිගන්න ඕන. අන්ධ කරනු. මම ඉන්නේ අවිද්‍යාවේ අන්ධකාරය ඇතුළේ. අචක්කු කරනු. මම ඉන්නේ ධර්මීය ඇස උපදවාගෙන නෙමෙයි. ඒක අපි පිළිගන්න ඕනේ. පිළිගත්තන් පස්සේ තමයි ධර්මීය ඇස උපදින්නේ. අචක්කු කරනු. මම ඉන්නේ ධර්මීය ඇස උපදවාගෙන නෙමෙයි. තුන්වෙනි එක අනිබ්බාන සංවත්තනිකු. මම ඉන්නේ නිවන පිණිස අවකාශයක නෙමෙයි, සසර පිණිස අවකාශයක. මං ඉන්නේ නිවන පැත්තට හැරිලා නෙමෙයි, සංසාරේ පැත්තට හැරිලා කියලා ඔයාලගේ ජීවිතේ කතාව ඔය ටික. මොකද්ද? අන්ධ කරනෝ, අචක්කු කරනෝ, අනිබ්බාන සංවත්තනිකෝ. මගේ ජීවිතේ අවිද්‍යාවේ අන්ධකාරය තියෙනවා, ධර්මයේ ඇස උපදවාගෙන නැහැ, නිවන පිණිස අවස්ථාවේ නෙමෙයි මම ඉන්නේ, සසර පිණිස අවකාශයක මම ඉන්නේ කියලා ඔය පින්නතුන්ලා, ඔය පින්නතුන්ලාගේම ජීවිතය හොඳට දකින්න ඕන. අන්නේ දකින්නකොට ඔයාලට තේරෙවි මම මේ අවිද්‍යාවේ අතපොත ගන්නෙ. මම ධර්මයත් එක්ක ඉන්න මිනිහෙක් නෙමෙයි. මම සසරට වැටිලා යන කෙනෙක් කියලා ඔයාලට ඔයාලගෙන පෙනී. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. තමන්ව පේනවා කියන එක විශාල හැකියාවක්. ඔයාලට ඔයාලව පේන එක තියෙනව නේද? ඒ තරම් හැකියාවක් නම් මන්නම් මේ බුද්ධ ශාසනේ වගේ කුසලයක් තවත් දකින්නේ. අවංකව තමන්ගේ தત્වේ තමන්ට දැනෙනවා නම් ඒක ඒක පින්වත්නි මහ විශාල කුසලයක්. ඒක පොඩි පහේ කුසලයක් නෙමෙයි. මෙන්න මේ විදියට ඔයාලා දැක්කොත් ඔය වචන තුන ඇතුලේ හැමදාම උදේහව ඔයාලා ඔයාලව දකින්න ඕන. අචක්කු කර අන්ධ කරනෝ, අචක්කු කරනෝ, අනිබ්බාන සංවත්තනිකු. මම ඉන්නේ අවිද්‍යාවේ අන්ධකාරය තුල. අන්ධ කරනෝ, අචක්කු කරනෝ, මං ධර්මයේ හැක් ඇතු සම්මා දිට්ඨියෙන් විමස විමස බලන මිනිහෙක් නෙමෙයි. අනිබ්බාන සංවත් මම නිවන පිණිස අවකාශය ඇතුලේ නෙමෙයි ඉන්නේ, සසර පිණිස, තුන් භවය පිණිස අවකාශයක් ඇතුලේ නේද කියලා දැකලා තමයි අපි වැඩට යන්න ඕනේ. දැකලා තමයි අපි අපේ වැඩ ටික කරන්න ඕනේ. ඒ දැක්ම තියෙන්නේ ඒක තමයි ඔය පින්නතුල්ලා උදේම උපදවපු කුසලය. ඔය පින්නතුල්ලාගේ ජීවිතේට ලැබුණු සැනසිලිදායක කුසලය තමයි ඒක. මන් දකින්නේ ඉච්චර කුසලයක් මේ මීමත තවත් තියෙනවා කියලා. පෘථග්ජනයෙකුට උපත් දෛනික චර්යාව ඇතුළේ උපද්දවන්න පුළුවන් මේ සහ මිහිරි කුසලයක් තියෙනවා කියලා මම හිතන්නේ. මම හිතන්නේ නෑ ඔබට ඒ සිතුවිල්ල උපදවන්න බෑ කියලා. ඒ සිතුවිල්ල ඔය පින්නතුන් උපදව ගන්න පුළුවන්. ඒ කුසලය හැමදාමත් උදේ කාලේ උපදව ගන්න. ඒක උපදව ගන්න. එතකොට දැන් මගේ ජීවිතේ අවිද්‍යාවේ අන්ධකාරය තියෙනවා, සම්මා දිට්ඨිය ඇස නැහැ, සංසාරී පිණිස අවකාශයේ තියෙන කෙනෙක් නේද කියලා ඔය පින්නතුන්ලා, ඔය පින්නතුන්ලාගේ ජීවිතේ දකින්න දකින්න ඔයාලට හිතක් එනවා, අදහසක් එනවා, කවද්ද ගැලවෙන්නේ, කවද්ද මේ අන්ධකාරයෙන් මිදෙන්නේ, කවද්ද මේකෙන් ගැලවිලා. නැත්තම් ඔයාලා මොකද කරන්නේ? ඔය අන්ධකාරයට ධර්මී පැන් ටික යහගෙන අඳුරෙම ඉන්නවා. ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ විදියට ජීවිතේ දැක්කේ නැත්තම් ඔය පින්නතුල්ලා බණ අහයි. ඒ කියන්නේ මං ඉන්නේ අවිද්‍යා අන්ධකාරය ඇතුලේ, ධර්මීය ඇහැ ඇතුලේ නෙමෙයි මම ඉන්නේ. ඊට පස්සේ මම තුන් භව යනු යන සත්‍යයේ ගමන් මඟ ඇතුලේ ඉන්නේ, අනිබ්බාන සංවත්තනික නිවන පිණිස අවකාශයක් ඇතුලේ නෙමෙයි කියලා ඔයාලට දකින්න බැරිනුත් ඔයාලා බණ අහයි. ඇහුවට වැඩක් නැහැ. ඔය පින්නතුල අහපු බණවල මොකද කරන්නේ? ඔයාලා කරන්නේ ඒ බණ ටික අහගෙන ඒ බණ ටිකම ඔයාලගේ ජීවිතේට ජවයක් ගන්නවා. අර අසම්පූර්ණ භාගයක ජීවිතයක් තියෙන්නේ. ඒ භාගයක ජීවිතය ඇතුළෙම රිද්මේට බණවලින් උදව්වක් ගන්නවා. මේ ධර්මයේ අහන්න ඕන අවිද්‍යාව නැසන අදහස. ඔයාලා බණට වාඩි වෙනකොටම හිතන්න ඕන දෙයක් තියෙනවා. අනේ මේ බණ අතරම මගේ අවිද්‍යාව කැඩෙන්න ඕන. මේ බණ අතරම මට සමාධිට උපදින්න ඕන. මේ ධර්මයේ අතරම අනිබ්බාන සංවත්තනේ නිවන පිණිස අවකාශය නැත්තම් මට ඒකට පාර හැදෙන්න ඕන. අන්න ඒ සිතුවිල්ලෙන් තමයි වාඩි වෙන්න ඕන. අද මිනිස්සු වාඩි වෙන්නේ සිතුවිල්ලෙන් නෙමෙයි. ඒගොල්ලොන්ට එක්කෝ යාලට උමනාව තියෙන්නේ හත් දවසට බණ ටික කියවන්න, තුන් මාසෙට බණ ටික කියවන්න, මැරිච්ච කෙනාව සිහි කරන්න. ඊට පස්සේ ওই කාට හරි පින් දෙන්න, එක්කෝ උපන් දිනේට මොකක් හරි ධර්ම දානයක් කරා කියන්න. ඔය වගේ පොඩි පොඩි ඒවා තියෙන්නේ. ඒක හරියට එතර වීම පිණිස දුන්නු දේ නතර වීම පිණිස පාවිච්චි කළා වගේ. ඒකයි දැන් සාමාන්‍යයෙන් පින්වත්නි කෙසල් ගෙඩියක පොත්ත හැඩ කරලා වැඩක් නැහැ. භුක්තියට තියෙන කෙසල් ගෙඩිය ඇතුලේ කොටස. ඒකයි පාවිච්චි කරන්න ඕන. ඒතර කවුරු කෙසල් ගෙඩියේ බාහිර තත්ත්වය අපිට ඉත වැදගත් සාක්ෂියක් නෙමෙයි. කෙසල් ගෙඩිය අවශ්‍ය සාක්ෂි වෙන්නේ අභ්‍යන්තරයේ මන්දය. භුක්තිය පිණිස තියෙන පොත්ත නෝ මන්දයයි. ඒ නිසා අද මිනිසු කරන්නේ පොත්ත හැඩ කර කර ඉහළ මිලක් වෙනුවෙන් කෙසල් පොත්ත ලෑස්ති කරන එක. ඇයි ලෝකේකට රැවටිලා නින්නේ? ඒ කියන්නේ මිනිස්සු බලන්නේ මදේ ගැන නෙමෙයි, පොත්ත ගැන බලන්නේ. එච්චර අවිද්‍යාවේ අන්ධකාරයක් ඇතුලේ ඉන්නේ. එතන මේ ධර්මයේ අහන්න ඔයාලා වාඩි වෙන්නම ඕන. හැමදාම උදේට ඔයාලා බණකට වාඩි වෙනවා නම් බණක් වාහනේ යනකොට හරි දා ගන්නවා නම් ඒ දානකොට මිනිත්තු 4න් 1යි. පින්වත්නි තප්පර නිකන් සාමාන්‍ය තප්පර 15ක 20ක ඇතුළත හිතන්න මම මේ අහන බණ. ඒ සිතුවිල්ල ඔයාලට පාර පෙන්නාවි සත්‍ය අවබෝධය. මම මේ අහන බණ අන්ධ කරන අවිද්‍යාවේ අන්ධකාරයෙන් නැසෙන්න ඕන, අචක්කු කරන සම්මා දිට්ඨියේ ඇස පහළ වෙන්න ඕන, අනිබ්බාන සංවාද නිවන පිණිස පොට පෑදෙන්න ඕන. ඔය අදහස ඇතුලේ වාඩි වුණොත් එක කෙලින්ම පින්වත්නි ලෝකෝත්තර කුසලයක්. ඒක මහ පුදුමාකාර විදිහේ ලෝකෝත්තර කුසලයක් ඔය පින්නතුන්ට. එතකොට එහෙම වාඩි වුණාට පස්සේ ඔය පින්නතුන්ලාට ඒ ඇහෙන ධර්මයේ අර අර්ථය වෙනුවෙන් හම්බ වෙන්නේ. අර්ථය වෙනුවෙන් හම්බ වෙන්නේ. එතකොට එයාට උවමනාව තියෙන ඊතර වීම පිණිස. එතකොට ඒක එයා ඒක පාවිච්චි කරන්නේ ඊතර වීම පිණිස. එයා ඒක නතර වීම පිණිස පාවිච්චි කරන්නේ. නතර වෙන්න පාවිච්චි කරන කෙනා තමයි අර ආටෝප වලට අහු වෙන්නේ. කෙසල් ගෙඩිය දුන්නා මේක යා භුක්තියට පාවිච්චි කරන්න ඕන මන්දේ මිසක් පොත්ත නෙමෙයි. ඒ නිසා පොත්ත හැඩ කරලා වැඩක් නැහැ. කිසිම තේරුමක් නැහැ. ඒතර ජීවිතය සම්බර කරගෙන ඉස්සරහට යන්නයි, උපේක්ෂාවකින් ඉස්සරහට යන්නයි යා දක්ෂ වෙන්න ඕන. පින්වත්නි මේ විදියට ජීවිතේ බලන කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ අපට වදාළ වචන තුනක්. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි දුක අවබෝධ කරනවා නම් එයා ඒ කරන්න ඕන දේවල් තුනක් තියෙනවා. එකක් තමයි දුක්ඛ දුක්ඛතාවය අවබෝධ කරන්න ඕන. ආම්දුරු බණට කියන ඕනිතරම විපරිණාම දුක්ඛතාවය අවබෝධ කරන්න ඕන. සංඛාර දුක්ඛතාවය අවබෝධ කරන්න ඕන. ඊට පස්සේ අන්ත දෙක බිඳලා දාන්න ඕන. එයාගේ සිත මැදටපත් කරගන්න ඕන. මැද නොතැවරීම පිණිස විමසන්න ඕන. එච්චරයි. ඒ කියන්නේ ඕන දැන් බලන්න අපි සංසිද්ධි තුනයි කිව්වේ. එක මොකද්ද? හැමදාම ධර්මයේ වෙනුවෙන් වාඩි වෙනවා නම්, භාවනාවට වාඩි වෙනවා නම්, පිළිවෙත් පුරන්න හිතෙනවා නම්, දන් දෙන්න හිතෙනවා නම්, වත පිළිවෙත පුරන්න ඕන කියලා ඔයාලට හිතෙනවා නම්, එහෙම එකක් දැනෙනවා නම්, එහෙම එකක් තේරෙනවා නම්, ඔය පින්නතුල්ලා කළ යුත්තේ කොමක්ද? ඔය පින්නතුල්ලා කරන්න ඕන එක දෙයයි. හැම වෙලාවකම ධර්මයට කලින් බුද්ධ ශාසනය ඉස්සරහා හිටගන්න කලින් ඔය පින්නතුල්ලා කරන්න ඕන මම් මේ පුරණ පිළිවෙත, මම් මේ අහන බණ, අපි මේ කරවන බණ අන්ධ කරනු අචක්කු කරනු අනිබ්බාන සංවත්තනිකෝ කියන අර්ථය ඇතුලේ තමයි මුළුමහත් බුද්ධ ශාසනයම ඇතුලේ වාල හැසිරෙන්න ඕන. ඒකෙන් ඔය පින්නතුල්ලාට සත්‍යාවබෝධයට ජවය හම්බ වෙනවා. බුද්ධ ශාසනේ පේන මට්ටමේදී ඔය පින්නතුල්ලා හිතන්න ඕන අනේ අවිද්‍යාව අන්ධකාරය නැසෙන්න ඕන මාතුල. මාතුල සම්මා දිට්ඨිය ඇස උපදින්න ඕන. ඒ වගේම මාතුල නිවන පිණිස අවකාශය හැදෙන්න ඕන. දැන් මට වෙලා තියෙන්නේ මොකද්ද? අනිබ්බාන සංවත්තන නිවන පිණිස අවකාශය වැහිලා. අචක්කු කරනෝ ධර්මීය ඇස නෑ දැන්. මේ හැම අපේ තියෙන මේ මස් වලින් හැදිච්ච හැම විශ්වාස කරගෙන ඉන්නවා. ධර්මීය ඇහැ කියන්නේ තුන්වෙනි ඇහැක් වගේ. ඒ තුන්වෙනි ඇහැ නෑ, මේ ඇස් දෙක විතරක් විශ්වාස කරනවා. ඇයි ඇස් දෙකෙන් විශ්වාස කරාම එයා ලෝකෙට මුලා වෙනවද නැද්ද? එයා ලෝකෙට මුලා වෙනවා. එයා එයාගේ ඇහැනේ විශ්වාස කරන්නේ. මේ ඇහැ කොහොමද විශ්වාස කරන්නේ? මේ ඇහැ කොච්චර අපිව සසරට අරන් ගියාද? මේ ඇහෙන් දැක්ක ලෝකයට අහුවෙලා අපි කොයි තරම් නිරයට වැටුණාද? මේ ඇහැ 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 අපිව රවට්ටපු රැවටීමට අහුවෙලා, මේ ඇහි රැවටීමට අපි කොච්චර මුලාවෙන් අහුවෙලා යනවද? ඒ බුද්ධක එහෙම සද අවබෝධයට පත් වෙච්ච කෙනා ඇහැට අහුවෙන්නේ නැහැ. එයා ඇහැ අභිනන්දනී කරන්නේත් නැහැ. ඒකනේ අර කවුද සුභා වගේ තෙරණියක් ඇස ගැන වර්ණනා කරනකොට සාමාන්‍ය කෙලෙස් සහිත ලෝකයේ කෙනෙක් අහුවෙලා යනවා. දැන් ස්ත්‍රියකට ඇස් දෙක වර්ණනා කළොත් එයා ඒකෙන් පුදුම ආස්වාදයට පත් වෙනවනේ. ඔයාගේ ඇස් දෙක ලස්සනයි. දැන් අර තරුණී කැවිලා කියනෝනේ ඔයාගේ ඇස් දෙක හරිම ලස්සනයි, මුවැත්තියගේ වගේ ලස්සනයි ඔයාගේ ඇස් දෙක. එහෙම කියලා අර තරුණ මේ රහත් තෙරණියට කියද්දි, අවුරුදු 20ක් විතර ඇති ඒ රහත් තෙරණියට කියද්දි, එයා ඒ වෙලාවෙම කිව්වේ මොකද්ද? නිවන පිණිස අවකාශයේ තියන අයනේ, සම්මාදිට්ඨියෙන් බලන අයනේ, අවිද්‍යාවේ අන්ධකාරයේ අතපොත ගන්න අය නෙමෙයිනේ, ප්‍රඥාවෙන් ලෝකේ ආලෝකමත් කරගත්ත අයනේ. ඒක කිව්වෙ මොකද්ද? ඔයා ඔය වර්ණ හිස් වර්ණනාව කළාට මගේ සිත ඒකට බැඳින්නේ නැහැ. ඔයා ඔය කියන වචන වලට මගේ සිත බැඳින්නේ නැහැ. ඔයා ඇස් දෙක ගැන කොච්චර වර්ණනා කළත් මේ ඇස් දෙකෙන් කබ කඳුළු ගලන්නේ. උදේම මේ ඇස් දෙක ඔයා දැක්කොත් ඔයාගේ ඔය වර්ණනාව මං උදෙසා කරන එකක් නැහැ. එතකොට යා කෝනේ, ඔයා එහෙම කිව්වට ඔයාගේ ඔය වගේ ඇස් දෙකක් තියෙන තරුණියක් ඔය විදිහට හිස මුඩු කරලා කහට වස්ත්‍රයක් දරාගෙන ඔය වගේ ඉන්න ඕනේ නැහැ. ඔච්චර ලස්සන ඇස් දෙකක් තියෙන තරුණිය ඔය වගේ කහට රිද්දකින් ඇඟ වහගෙන කොණ්ඩේ කපලා දාලා මැටි වළඳක් අතට අරගෙන ගියක් ගියක් ගන්න සිංගමන්්‍ය දින්න ඕනේ නැහැ. එයා දැන එයා ඒ කියන්නේ කෙලෙස්සහගත ලෝකයට පැවිද්ද පේන්නේ ඔන්න ඔය මට්ටමට හිඟා කනවා කියලා. ඒකනේ ආ චෝදනාවක් කරන්නේ. ඔයා වගේ ලස්සන තරුණිය මැටි වළඳක් අතට අරගෙන කහට රෙද්දකින් ඔය ඇඟ වහගෙන ඉන්න ඕනේ නැහැ. ඔයා ඔය වැඩේ කරන්න එපා. ඔයා ඔක කරන එක තේරුමක් නැහැ. ඔයාට ඔය ජීවිතේ ඕනම නම් අපි ඒක වයසට ගිහින් බලමු. ඔයාට ඔය වගේ ජීවිතයක් ඕන කියලා වට හිතෙනවා නම් වයසට ගියාම ඕක පුළුවන්. ඔයාගේ වගේ ඔය ලස්සන රූපයක් තියෙන කෙනෙක් ඔය කරපු දේ හරියට විශාල මානෙල් මල් විලකට රාක්ෂේ කරක් ගත්තා වගේ. එයා එහෙමයි කියන්නේ. විශාල විලකට ලස්සනට මානෙල් මල් පිපිලා තියෙන විලකට ඒ මල් කඩන්න බැරි වෙන්න ඒ මල අරක් රාක්ෂේ කරක් ගත්තා වගේ එකක් ඔයාට ඔය වෙලා තියෙන්නේ. බලන්න ඔයාගේ ඇස් දෙක. ඔයාගේ ඇස් දෙක හරියට මුවැත්තියගේ හරි ලස්සනයි. ඔයාගේ ඔය පාවල පයබැඳි මූපුර සෙලවෙන්න ඕන. නිකාම මිරි වැඩි සඟලක් වත් නැතුව මේ බොල් පොළොවේ අඩිය තියන්න ඕන පයක් නෙමෙයි ඔයාට තියෙන්නේ. ඔයා හරිම සිව්මැලි කෙනෙක් කියලා අර ඇස් දෙකම වර්ණනා කරනකොට අර රහත් භික්ෂුනි මේ ඇස් දෙක කලවලා දීලා තියෙනවා. ඇහැ අතට අරන් දීලා. ඔයා දැන් මේ ඇහැනේ ඕන කිව්වේ. එතකොට අර තරුණයාට සිහිය ඉපදිලා තියෙනවා. බලන්න මේ කෙලෙස්සහග දැන් සාමාන්‍ය ස්ත්‍රියකට මේ වර්ණනාව කළොත්, සාමාන්‍ය තරුණ දරුවෙකුට ওই වර්ණනාව කළොත්, එයා මේ වර්ණනාවට පහසුවෙන් අහුවෙලා යනවා. ලේසියෙන් අහුවෙලා යනවා. අපි ලේසියෙන් අහු නොවන මට්ටමට ධර්මී පාවිච්චි කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ අපි කොච්චර ඉගෙන ගත්තත් උගත් උනත් අපි කෙනෙක්ගේ හිස් වර්ණනාවකට අපි අහුවෙනවා, පැවිද්දෝ අහුවෙනවනේ. ගිහියෝ ගැන කවර කතාද? පැවිද්දෙක් වුණත් අහුවෙලා යනවා වර්ණනාව. කවදාවත් මේ කෙලෙස් සහගත ලෝකයේ හිස් වර්ණනාවට තැවරෙන්න එපා. ඒවා මායාගේ තොණ්ඩුවක් විදියට දකින්න. දැන් මම නම් මංගෙන කවුරු හරි වර්ණනා කළොත් මම නම් මායිම් කරන්නේ නැහැ. ඒක අපිට කියනවා අනේ හරි හොඳයි බණ, දැන් ওই බණට ආරාධනා කරන අය එහෙම කෝල් කරන අය කියනවා. අනේ මේ ඔබ වහන්සේම ගින්න ගන්න ඕන කියනවා. ඒක බාර ගන්න. එහෙම ලොකු අරණනාවක් කරලා හිමීට දේශනාවට ආරාධනා කරන්න පටක් බාද ගන්නවා. ඒක ඉතින් මේ මිනිසුන්ගේ එක්තරා විදිහක කොහොම හරි වැඩේ කරගන්න දරන බොහොම අහිංසක උත්සාහයක්. නමුත් පහසුවෙන් එහෙම වර්ණනාවට අහුවෙන්නේ නැහැ. ලේසියෙන් අහුවෙන්නේ නැහැ. මම ඔයාලට කියන්නේ මම අහුවෙන්න එපා. කෙලෙස් සහගත ලෝකයට පහසුවෙන් හිස්වර ලේසියෙන් පෘථග්ජනෙක් අහුවෙන තැන් තමයි හිස් වර්ණනාව. ඒ හිස් වර්ණනාව කියන එක ඔයාලා දකින්න ඕන මාර්යාට උගුලක් විදියට. භික්ෂුවක් වුණත් ඒ වර්ණනාවට අහු වුණොත් ලේසියෙන් මර ලාභ සත්කාර වලට අහු වෙලා යනවා. ඔය පින්නතුල්ලාගේ ජීවිතේක තියාගන්න. එහෙම තියාගෙන ඔය පින්නතුල්ලා හැමදාමත් ජීවිතේ දකින්න කිව්ව කොයි විදියටද? අන්ධ කරන මං අවිද්‍යාවේ අන්ධකාරය ඇතුළේ ඉනවා. ඒක නසන්න පුළුවන් මොකෙන්ද? ප්‍රඥාවෙන් ආලෝකමත් වුණා. අචක්කු කරන මට ධර්මියස නැහැ. මං බම්මිය ඇහැ විශ්වාස කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මං කිව්වා අර භික්ෂුණිය ඇහැ විශ්වාස කරේ නැහැ. එයා විශ්වාස කළේ එයාගේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් බලනකොට එයාට පෙනුනේ මේ ඇහැ කියන එක යථාර්ථවාදීව. මේ ඇහැ ඇච්චර ලස්සන එකක් නෙමෙයි. මේ ඇහැ කියන්නේ පටු සීමාවක්. ඒ නිසා එයා විශ්වාස කරේ නැහැ. සාමාන්‍ය කාන්තාවකට වර්ණනාව කළොත් දැන් පාරින්දලා ඔයකෝ ඔයගලන්ට කිව්වොත් ඔයාලගේ ඇස් ගැන කිව්වොත් ඔයාලගේ අඟපසක ගැන කිව්වොත් ඔයාලා ඉක්මනට ඒකෙන් ඒක ආස්වාදයට පත් වෙලා ඒක රස කරගෙන තමයි ගෙදර යන්නේ. ගිහින් සමහරට ඒ කියපු වචන අනුව කණ්ණාඩි ඉස්සරහට ගිහින් පවා ඔයාලා එක ගැන කල්පනා කරනවා. කණ්ණාඩි ඉස්සරහට ගිහින් ඔයාලා කල්පනා කරනවා. ඒකට හේතුව මොකද්ද? අචක්කු කරනවා. ප්‍රඥාවේ ඇහින් මේ සම්මාදිට්ටි ඇහින් ඔයාලට බලන්න බෑ. ඔයාලා මේ ඇස් දෙක විශ්වාස කරනවා. ඇහැ කියන්නේ පින්වත්නි මහා පුදුම දුකකට ඇදලා දාපු එක. මේ අපේ ආයතන ටික තියෙනව නේද? මේ හැම ආයතනයක්ම අපිට කඳුළු උපද්දවපුවා. අපිට කවදාවත් පින්වත්නි සසර සැනසීමක් හදපුවා නෙමෙයි. මේ ඇහැ පාවිච්චි කරලා ඇහෙන් මුලා වෙලා කෙලෙසාගත ලෝකයට අහු වෙලා රාග දේශ මොහ වඩාගෙන අවිද්‍යා අන්ධකාරයේ හිර වෙලා ලෝකයට වැඩ කරන්න ගින් තමන්ව පරිස්සම් කරන්න ගින් කරගත්තුවා තමා මේ විඳවන්නේ. මොන්න තරම් වැරද්ද අපි වරදවා ගත්ත ජාතියක්ද? බුද්ධ ශාසනය අපිට එහෙම වැරදෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි බුද්ධ ශාසනයේ මිහිර. එතකොට බුද්ධ ශාසනයක් ඇතුළෙත් වරද්ද ගන්නවා නම් ඒක ඉතින් මහ විශාල අභාග්‍යයක්. ඒක අපිට මහ විශාල වැරදීමක්. එතකොට දැන් අන්ධ කරනවා, අචක්කු කරනවා, අනිබ්බාන නිවන පිණිස අවකාශය නැති බව දකින්න. අපේ සිත ස්වභාවයෙන්ම සසරට බැඳෙන්නේ. ඒක උදේම දකින්න, බණහඬ වාඩි වෙනකොට දකින්න. ඒ දැක්ම තියෙනව නේද? ඒ දැක්ම කියන්නේ මේ මහ පොළොවේ උපද්දවන්න පුළුවන් ශ්‍රේෂ්ඨ කුසලයක්. ඔයාලා කුසල් හොයනව නේද? කුසලයක් ඕන කියලා ඔයාලගේ හෘද සාක්ෂිය කියනව නේද? ඔයාලට උපද්දවන්න පුළුවන් අග්‍රගන්නේ කුසලයේ තමයි. ඔය විදියට ඔයාලා ඔයාලගේ ජීවිතයේ දකින්න එක. ඒකේ ඇතුළේ ඔයාලට අවබෝධ කරන්න තියෙන වචන තුන. දුක්ඛ දුක්ඛතා අන්නේ දැක්මත් එක්ක ඔයාලට මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා නම් ඔයාලට මේ අවුල් ලියා ගන්න ඕන නම් මේ ගැටලුවෙන් සම්පූර්ණයෙන් ඔයාලට මිදෙන්න ඕන නම් ඔයාලට තියෙන වචන තුනයි අවබෝධ කරගන්න. එකක් දුක්ඛ දුක්ඛතා, අනිත් එක විපරිණාම දුක්ඛතා, තුන්වෙනි එක සංඛාර දුක්ඛතා. මේ තුන අවබෝධ කළාට පස්සේ මේ තුන අවබෝධ කරලා ඔය පින්නතුන්ලට තියෙන අන්ත දෙක බිඳින්න. ඊට පස්සේ තව වැඩක් තියෙනවා. ඊට පස්සේ සිත මැදටපත් කරගෙන මැද නොතැවරි ඉන්න. එතනින් කෙනෙක් නිවනට හැරෙනවා. ඔච්චරයි තියෙන්නේ. ඔය ඉස්සල්ලා කියපු එක තමයි ජීවිත ප්‍රතිවේක්ෂණව. බණහඬ කලින් ඔයාලගේ ජීවිතය තුළ කුසලයේ උපද්දව නැහැ කියලා. ඊට පස්සේ ඔය පින්නතුන්ලා දුක අවබෝධ කිරීම පිණිස දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතාවේ අවබෝධ කරනවා. ඊට පස්සේ ඔය පින්නතුල්ලා උපේක්ෂාවකට පත් වෙලා මැද බිඳලා දානවා. මේ අන්ත දෙක බිඳලා දානවා. ඊට පස්සේ මැද නොතැවරීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග වලට එකතු වෙනවා. එතනින් යාට හම්බ වෙන්නේ නිවනමයි. එතනින් එහා පැත්තේ යාට හම්බ වෙන්නේ මාර්ගඵලමයි පින්වත්නි. එතනින් එහාට යාට සසර කියලා එකක් පැනවෙන්න විදියක් නැහැ. එයා ලෝකෙට අහුවෙලා යන්නේ. හොඳට බලන්නකෝ මොහොතක් තුල අපි අත්දකින ලෝකය අනුව ඒක ඒ මොහොතක් තුල හට ගන්නා වූ ලෝකයට අහු වෙලා ඉතින් මේ ලෝකය මත තැවරිලා ලෝකය මත පතිත වෙලා එතකොට මේ ලෝකය මත දැවටිලා ඉඳ ගිහින් නෙමෙයිද මේ දුක හදාගෙන තියෙන්නේ? මේ දුක හැදිලා තියෙන්නේ පින්වත් මේ විදියටමයි. දැන් පින්වත් අපි හොඳට මේ විදියට ජීවිත විමස ගන්න ඕන. දැන් අපි බලමු දුක්ඛ දුක්ඛතාවය කියන්නේ මොකද්ද කියලා. අරක තමයි ජීවිත ප්‍රතිවේක්ෂණ. දුක්ඛ දුක්ඛතාවය කියලා කියන්නේ පින්නත්නි ඕගොල්ලෝ තුල හට ගන්නා වූ ඔයාලා තුල ලෝකේ හඳුනගනින් තියෙනවා. ලෝකේ අඳුන ගන්නවා. එතකොට මේ මොහොතක් තුල ලෝකේ හට ගන්නකොට මේ හට ගන්න ලෝකේ ඔයාලා අඳුන ගන්නවා. ඒ අඳුනා ගන්න මට්ටම තුල මොහොතක් තුල ලෝකේ අඳුන ගන්නවා. ඒ මොහොතක් තුල අඳුන ගන්න මට්ටම තුල ඒ අඳුනා ගැනීම පින්වත්නි ආත්ම දෘෂ්ටියත් එක්ක මිශ්‍ර වෙලයි අපි අඳුන ගන්න. පුද්ගල භවකින් තමයි ලෝකේ අඳුන ගන්න. ආත්මීය ස්වභාවයකින් තමයි ලෝකේ අඳුන ගැනීම තියෙනවා. ඒතර අඳුන ගන්න එකට බුද්ධ ශාසනය කියන වචනේ මොකද්ද? සංඥාව කියලා. අඳුන ගන්නවා කියන එකට සංඥාව කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපට පෙන්නවා සංඥාව කියලා කියන්නේ මොකක් විදියටද? මිරිඟුවක් විදියට. සංඥාව පෙන්නුවේ මිරිඟුවක් කියලා. මිරිඟුවේ ස්වභාවය මොකද්ද? නැති දෙයක් ඇති බවට මැවිලා පේනවා. මිරිඟුව කියන්නේ මොකද්ද? නෑ ඇත්තටම නැති දෙයක් තියනවා කියලා පේන්න ගන්නවා. නොපවතින දෙයක් පවතින බවට දැනෙනවා. ඒකට කියන්නේ මිරිඟුව. සත්‍ය වශයෙන් නෑ. තියනවාගේ පේනවා. එතකොට දැන් මිරිඟුව දැක්කාම සත්තු දුවන්නේ වතුර තියනවා කියලා හිතාගෙන. නමුත් ඇති වතුරක් නෑ. එයා ග්‍රීෂ්මයේ පීඩාවට පත් වෙනවා විතරයි. ග්‍රීෂ්ම ඍතුවේ වෙහෙසට පත් වෙනවා විතරයි. අන් කවර දෙයක්වත් වෙන්නේ නෑ එයාට. කවර දෙයක්වත් වෙන්නේ නෑ. එතකොට දැන් මේ අපේ ජීවිතයේ තියෙන මිරිඟුවක් පස්සේ දුවන කමක් අපිට තියෙන්නේ. අපේ සංඥාවේ මුලාව කියන්නේ අන්න ඒකට. අපි අඳුන ගන්න දේවල් වල අපි අඳුන ගන්න තියෙන මට්ටමින් නෙමෙයි. නැති දෙයක් තියනවා කියලායි අපි අඳුන ගන්න. ඒක තමයි අපි අර අවිද්‍යාවේ අන්ධකාරයේ ස්වභාවය. දැන් අඳුරේ දෙයක් අතපොත ගෑවොත්, ඒ කියන්නේ ඝන අන්ධකාරික දෙයක් අතපොත ගෑවොත් එයා තුල නිවැරදි දැක්මක් ආලෝකය තුල දැකගත්ත විධික්‍රමයක් එයාට කිසිම අයුරකින් උරගාන්න ලැබෙන්නේ නැහෙනි. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ කෙලෙස්සහගත ලෝකයාට ඉතාම පරිස්සමින් තමයි අවබෝධය කරා යන්න උදව් කළේ. හරි පරිස්සමට එක කළේ. කෙලෙස්සහගත ලෝකයට බුදුරජාන් වහන්සේ ධර්මී දුන්නේ ප්‍රවේශමේ. හරි පරිස්සමින් එක කළේ. ඒ කෙලෙස්සහගත ලෝකයේ හැම වෙලාවකම මුලා වෙන කමක් ඇතුලේ ඉන්නේ. නැති දෙයක් ඇති බවට ඔළුවේ හදාගෙන දුවන කමක් තියෙන්නේ. ඒකනේ අපි සංඥා විපල්ලාස කියන්නේ. සංඥා විපල්ලාස කියන්නේ මොකද්ද? අඳුනා ගැනීමේ මුලාව කියන එක. අපිට ලෝකයේ තියෙන විදියටම අඳුන ගන්න පුළුවන් නම් කවදාවත් කෙලෙස් හැදෙන්නේ නැහැ. තියෙන විදියට අඳුන ගන්න පුළුවන් නම් කෙලෙස් හැදෙන්නේ නැහැ. අපි අඳුන ගන්නේ අපේ මට්ටමේ ඉන්නේ. ඒ නිසා පින්වත්නි, මේ අපේ මට්ටමින් අඳුනා ගැනීම ඇතුලේ අපි හරි අසම්පූර්ණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය ඇතුලේ වුණත් සාමාන්‍ය මේ සංඥාවේ මුලාවටපත් වෙච්ච කෙනෙකුට ශාසනය දිහා බලන්න කියපු බැල්මක් පවා තියෙනවා. දැන් එක වෙලාවක බුදුරජාණන් වහන්සේ ළඟට එක බ්‍රාහ්මණෙක් ඇවිල්ලා ඇහුවා, මේ ඒ බ්‍රාහ්මණයා කිව්වා මම හරියට දන් දෙනවා කිව්වා. එයා කිව්වා මම හරියට ස්වාමීන් වහන්සේ දන් දෙනවා, ස්වාමීනි මම හරියට දන් දෙන්න කැමතියි කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසුවා මේ බ්‍රාහ්මණය ඔබ කොහොමද දානි දෙන්නේ කියලා ඇහුවා. ඔබ කියනවනේ මේ හැම වෙලාවකම ඔයා දන් දෙන්න ආසයි කියලා. ඔයා කොහොමද දානි දෙන්නේ කියලා ඇහුවා. එතකොට එයා කිව්වා අර බ්‍රාහ්මණයා කිව්වා අනේ ස්වාමීනි මම රහතන් වහන්සේලා හොය හොයා දන් දෙනවා. මම රහතන් වහන්සේලා හොය හොය දානි දෙනවා කිව්වා. එතන බුදුරජාණන් වහන්සේ යාට මොකද්ද වදාළේ? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් බ්‍රාහ්මණය කසීසලු දරන රන් රිදී මුතුමැණික් පළඳින ගිහි කාම භෝගී ජීවිතයක් ගෙවන ඔබ රහතන් වහන්සේලා කවදාවත් ඔයලා දන් දෙන්න එපා. කසීසලු දරන ජටා මඩුලු පළඳින රත්තරම් මිරිවැඩි සඟලක් දාන රන් රිදී මුතුමැණික් පළඳින ගෘහස්ථ කාම භෝගී ජීවිතයක් ගෙවන ඔබ කවදාවත් රහතන් වහන්සේලා හොය හොය දන් දෙන්න එපා. එතකොට ඇහුවා මේ එහෙනම් මම කොහොමද දානි දෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් බ්‍රාහ්මණය, ඔබ ආර්ය මහා සංඝරත්නය අරමුණු කරලා දන් දෙන්න. ඇයි? අර අන්ධ කරනු, අචක්කු කරනු, අනිබ්බාන සංවත්තනිකෝ කියන අවස්ථාව ඇතුලේ ගෘහස්ත කාමභෝගී ජීවිතයක් ගෙවන කෙනෙකුට රහතන් වහන්සේ හොයාගන්න බෑ. ඒ ආයක වෙලාවක පැටලෙනවා, ලෝකෙට අහුවෙලා යනවා, රහතන් වහන්සේලා කියලා මුලාවට පත් වෙලා යනවා. එතකොට එයා කොහොමත් සංඥාවේ මුලාවක් ඇතුලේ ඉන්න නිසා එයාට රහතන් වහන්සේ කවුද, නිකෙලෙස් උත්තමයා කවුද, කෙලෙස් සහිත කෙනා කවුද කියලා එයාට හොයන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආව පරිස්සම් කළා. එයා සංඥාවේ මුලාවට පත් වෙන මට්ටම ඇතුලේ ඉන්න කෙනෙක්. එයා අඳුන, සංඥාව කියන අඳුන ගන්න එක, අඳුන ගන්න මට්ටම ඇතුලේ මුලාවට පත් වෙන කෙනෙක්. ඉතින් මේ මුලාවට පත් වෙන කෙනෙක් කොහොමද නිකෙලෙස් උත්තමෙක් අඳුන ගන්න? අඳුන ගන්න බෑ. එයා ලෝකයේ යථාර්ථවත්ව දකින්න කෙනෙක් නෙමෙයි. අවිද්‍යා අන්ධකාරයෙන් එයා ඇහැ විශ්වාස කරලා ලෝකේ විමසන කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා, බ්‍රාහ්මණි ඔබ රහතන් වහන්සේලා හොයන්න එපා, ඔබ ආර්ය මහා සංඝරත්නය අරමුණු කරලා දන් දෙන්න කිව්වා. ඔබට එතකොට ඒ කුසලේ රැස් වෙයි කිව්වා. අන්න ඒ වගේ මේ පඤ්ඤාවේ මුලාවට පත් වෙච්ච කෙනා ඉතා පරිස්සමෙන් තමයි ධර්මයේ උනත් තඹාගෙන යන්න ඕනේ. ඇයි? මේ නැති දෙයක් ඇති බවට හිතාගෙන ඉන්න මුලාවකට අහු වෙන මට්ටමක් ඇතුලේ තමයි අපේ సంతානෙ හැදිලා තියෙන්නේ ඇතුළේ. ඒ නිසා ඒකයි මේ දුක හැදිලා තියෙන්නේ. එතකොට මේ දුක්ඛ දුක්ඛතා කියන්නේ මොකද්ද? මේක ටිකක් ගැඹුරු එකක් හැබැයි ඈ. දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ තමන් අඳුන ගන්න මට්ටමක් තියෙනවා. ඒ අඳුන ගන්න මට්ටම තුල, තමන් අඳුන ගන්න මට්ටම තුල, ඒ අඳුන ගන්න කම ඇතුලේ දැන් එයා සිටින්නේ අඳුනගන්නේ. අඳුන ගන්න එකට ධර්මී කියන සංඥාව කියලා. ඒ අඳුන ගන්න මට්ටම තුල ඒ අඳුන ගන්න දේ බාහිර ලෝකේ තියෙන දෙයක් කියලා එයා හිතන්න පටන් ගන්නවා. මම අඳුනගත්ත දේ, මම අඳුනගත්තේ බාහිර ලෝකේ තියෙන දේ, බාහිර ලෝකේ තියෙන දේ තමයි මම අඳුනගත්තේ කියලා එයාගේ සිත තුල අඳුනා ගන්න මට්ටම බාහිර ලෝකයට සමපාත කරලා එයා කල්පනා කරන්න ගන්නවා. අන්නේ කල්පනා කරන්න ගන්න මට්ටම ඇතුලේ හට ගන්නා වූ දුකට අපි කියනවා දුක්ඛ දුක්ඛතා කියලා. එතකොට මේ දුක්ඛ දුක්ඛතාවේ අවබෝධ කරනවා සම්මාදිට්ඨිය මේක දකිනවා කියන මෙන්න මේකට. අඳුනා ගන්න මට්ටම මගේ සිතේ ගතියක්. ඒක බුදුරජාණන් වහන්සේ උපමා කළේ කොහොමද? බුදුරජාණන් වහන්සේ උපමා කළේ පින්වත්නි, මේ අඳුන ගන්න මට්ටම කියන්නේ මිරිඟුවක් හැටියට. එතන මිරිඟුවේ ස්වභාවය මොකද්ද? සත්‍ය වශයෙන් නොපවතින දෙයක් පවතිනවා කියලා දැනෙනකම්. එහෙනම් ඔයාලා අඳුනගත්ත දේ ලෝකේ තියෙන දෙයක්ව නෙමෙයි. ඔයාලා ලෝකය තියෙන නිසා අඳුනගත්තා නෙමෙයි. ඕගොල්ලන්ට සාපේක්ෂව ලෝකේ අඳුනගෙන. ඒකයි ඔයාලා ඔයාලගේ ගෙදරම හොයාගෙන යන්නේ. අනුන්ගේ ගෙවල් වලට යන්නේ නැහැ. නමුත් ඒක ඔයාලගේ ගේ කියලා ඔයාලා හිතාගෙන ඉන්නවා. එච්චරයි. අපි කවුරුත් ඒ ගෙදරට කියන්නේ ඒක අපෙත් ගේ කියලා. අපිට සාපේක්ෂව තමයි අපේ ගෙදර තියෙන්නේ. එතකොට අපිට සාපේක්ෂව අපේ ගෙදර වුණාට ලෝකෙට සාපේක්ෂව ඒක ලෝකයට ගියක්, ඒගොල්ලන්ගේ ගෙදර නෙමෙයි. ඒ නිසා ඔයාලට ওই ගෙදර කඩා වැටෙනකොට අඬන්න පුළුවන් වුණාට ඔය ගෙදර පොළොවට කඩා වැටෙනකොට ලෝකයා අඬන්නේ නැහැ. ලෝකයා අඬන්නේ නැහැ කවුරු. දැන් පහුගිය කාලෙම ලංකාවෙන් 4-3ක් ඉරිතැලුවා. ලංකාවෙන් 4-3ක් ඉරිතලා ගියා. ඉස්සරහටත් ඕක වෙනවා. අපි හොඳට පුගුණ ධර්ම මත පරිසං වෙන්න ඕන. ඉස්සරහට මේ විනාශය බොහොම වැඩි. ඇයි? පාලකයන්ගින්ද ලොකෝ මිත්‍යා දෘෂ්ටිකයිනේ. භාග්‍යතුන් වහන්සේ පිළිගන්නේ, ධර්මය පිළිගන්නේ, සංඝයා පිළිගන්නේ, ප්‍රතිපත්තියක් පිළිගන්නේ, නිකෙලෙ සුත්තමිය පිළිගන්නේ, මහසෑය පිළිගන්නේ, ත්‍රි මහ බෝධිය පිළිගන්නේ නැහැනේ මොකක්වත්. ඉතින් මේ ලංකාව කියන්නේ මහ විශාල අධ්‍යාත්මික ශක්තියක් තියෙන සුන්දර ക്ഷേම භූමියක්. ලංකාව කියන්නේ හිම තැනක්. එතකොට ලංකාව කියන්නේ අරියට මහ විශාල මුළු ලෝකයේම නියගයක් නම් වතුර තියෙන තැන ලංකාව කියන්නේ. මුළු ලෝකෙම නියගයකට අහු වෙලා පොළොව ඉරිතලා ගින්න නම් ලංකාව කියන්නේ පැන් පොඳක් තියෙන තැන. ඒ කියන්නේ මේ මේ ඉරිතලාගේ ලෝකේ සුන්දරම තැන ධර්මයේ තියෙන ලංකාවේ. ඒ නිසා සිංගමන්යදීන යාචකයන්ගේ හිට පාලකයෝ දක්වා ගිහියෝයි පැවිද්දෝයි ඔක්කොම ඉන්නේ දෘෂ්ටිවල මිත්‍යා දෘෂ්ටි. නැති දෙයක් ඇති බවට ඔළුවේ හදාගෙන ඒක තමන්ගේ වසඟේ පවත්වන්න කියලා හිතාන දුවනවා. එතකොට තමයි යාට ආගමයි ජාතියයි රටයි අරවමේ ඔක්කොම ඉස්සරහට ඇවිල්ලා නිවන පිණිස ඇති අවකාශය වැහිලා යනවා. යා රාගම ජාතිය රට අරවමේ වෙනුවෙන් යාට වැඩ කරන්න වෙලානේ. මේක පරිස්සම් කරන්න පින්වත්නි මොකුත් කරන්න දෙයක් නැහැ. මේක පරිස්සම් කරන්න ඔයාලට තියෙන්නේ එක දෙයයි. මේක පරිස්සම් කරන්න ඔයාලට තියෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සුවසේ වඩන එක විතරයි. මේ දුක අවබෝධ කරන්න මහන්සි වීම කියන්නේ බුද්ධ ශාසනයට ආයුෂ දුන්නා වගේ. ඒක තමයි බුද්ධ ශාසනයට තියෙන එකම ආයුෂ. ඒකෙන් අපි රටත් රැකිනවා, ජාතියත් රැකිනවා, බුද්ධ ශාසනයත් රැකිනවා, ඔක්කොම රැකිනවා. දැන් අපිට වෙලා තියෙන දේ අපි හොඳට තේරුම් ගන්න ඕන එක. එතකොට දුක්ඛ දුක්ඛතාවය කියන්නේ මොකද්ද? දැන් මේක නිකන් හාමුදුරුවෝ උඩින් කතා කරනවා. නමුත් ඊට වඩා ගැඹුරුයි මේක. දුක්ඛ දුක්ඛතාවය කියන්නේ අපි ලෝකේ අඳුන ගන්නවා. මේ අඳුනා ගන්න මේක හැබැයි දුක්ඛ දුක්ඛතාවය කියන එකට දේශනා ගොඩාක් කරන්න අපි හිතාන ඉන්නේ. නමුත් මේක එක එක විදිහක්. මේක සංඥාව ගැන විතරද කියලා කෙනෙක් අහන්න පුළුවන් නෑ. වේදනාවට, විතර්ක වලට, හැම එකටම සාපේක්ෂව මේ දුක ගැන කතා කරන්න පුළුවන්. වින්දනයට සාපේක්ෂව, රූපයට සාපේක්ෂව පැත්තෙම කතා කරන්න පුළුවන්. මේක එක්තරා දේශනාවක් විතරනේ. එතකොට දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ තමන් අඳුන ගන්නවා. තමන් අඳුනගන්නේ තමන්ට සාපේක්ෂව. තමන්ට සාපේක්ෂව අඳුන ගන්න කමක් තමයි ලෝකේ තියෙන්නේ. ඒ අඳුන ගන්න එක බුදුරජාණන් වහන්සේ වදාළේ මිරිඟුවක් හැටියට. එතකොට තමන් ලෝකේ අඳුන ගන්නකොට ඒ අඳුනා ගන්නදී පරමාර්ථ වශයෙන් දෙයක් නෙමෙයි, සම්මුතියට අයිති දෙයක්. අපි සම්මත කරගෙන අඳුන ගන්නවා. එතකොට අපි සම්මත කරගෙන අපි අඳුන ගන්නකොට ඒ අඳුනා ගන්නේ තියෙන දෙයක්ම නෙමෙයි. අඳුන ගන්න එක අපේ මානසික ගතිය. එතකොට ඒ අඳුන ගන්න මට්ටමට අපි සංඥාව කියනවා. ඒ අඳුන ගන්න මට්ටම අපි අඳුන ගත්තේ ලෝකේ තියෙන දෙයක් කියලා අපි හිතන්න පටන් ගන්නවා. අපි අඳුන ගත්තේ ලෝකේ තියෙන දෙයක් කියලා අපි අඳුනා ගැනීම කියන සංඥාවත් බාහිර ලෝකයක් එකට ගැට ගහ ගන්නවා. මොකද්ද අපි කරන්නේ? අපි අඳුන ගන්න මට්ටමයි ලෝකයේ තියෙන එකයි දෙක එකට ගැට ගහ ගන්න. ඒ ගැටේ ගහන්නේ විඥානේ. ඒ ගැටේ ගහන්නේ මොකෙන්ද? විඥානේ. අඳුන ගන්න එකට සංඥාව. ඒ අඳුන ගත්තේ මොනවද? එළියේ ලෝකේ එක්ක දකින දේ, එක්ක අපිට ඇහෙන දේ, එක්ක අපිට එළියේ ලෝකේ දැනෙන ගඳ සුවඳ රස පහස දැනෙන දේ. මේ විදියට අපි ලෝකේ අඳුන ගත්තනේ. එතකොට අඳුන ගන්න එක සංඥාව. එතකොට මේ අඳුන ගත්තේ බාහිර ලෝකේ. එතකොට අපි හිතනවා හැම වෙලාවම අවිද්‍යාව අන්ධ කරනෝනේ. අවිද්‍යාවේ අන්ධකාරය ඉන්නකොට අපි හිතනවා මම අඳුන ගත්තේ ලෝකේ තියෙන දේ කියලා. මම අඳුන ගත්තේ ලෝකයේ තියෙන දේ කියලා. ලෝකයේ තියෙන දේ කියලා හිතාන ලෝකයයි අඳුන ගත්ත මට්ටමයි විඥාණයෙන් ගැටයක් ගහ ගන්නවා. අන්න ඔහොම ගැට ගහ ගත්තට පස්සේ පින්වත්නි ඒ පුද්ගලයාට නන්වැදෑරුම් දුක හට ගන්නවා. අන්න ඒකට අපි කියනවා දුක්ඛ දුක්ඛතා කියලා. දුක්ඛ දුක්ඛතා කියලා. ඊට පස්සේ තව දෙයක් තියෙනවා මේකේ විපරිණාම දුක්ඛතා. විපරිණාම දුක්ඛතා දෙක. අර අඳුනගත්ත දේ එයා හොඳයි සැපයි සාන්තයි කියලා පිළිගන්නවා හිති. එයා අඳුනගත්ත දේ හොඳයි සැපයි සාන්තයි කියලා පිළිගන්නවා. ඒ පිළිගත්තට පස්සේ අර හොඳයි සැපයි සාන්තයි කියලා පිළිගත්ත කියලා අපේ සිත තුළ අඳුනගත්ත සංඥාවත් ඇති වෙලා නැති වෙලා යනවා. ලෝකයක් බලාගෙන ඉදි දිය වෙලා යනවා. බලන්නකෝ මිනිසුන්ගේ ඇස් මට්ටමේ ලෝකේ කඩා වැටෙනවන්නේ. බලාගෙන ඉදි පොළොවට සමතලා වෙලා යනවනේ. සතර මහා ධාතු කිපෙනකොට මුළු ජීවිතේම ගොඩනගාගත්ත මාංශයෙන් ගොඩනගාගත්ත ඒවා කඩාගෙන වැටෙනවනේ. එහෙනම් අර තමන් අඳුන ගන්න මට්ටමත් සිත තුළ ඇති වෙලා නැති වෙලා යනවා. ඒ අඳුන ගන්න එක ලෝකෙට සාපේක්ෂයි කියලා ලෝකේ දිහා බැලුවත් ලෝකයක් දියාරු වෙලා යනවා. ලෝකයක් දියවි දියවි යනවා.
එතකොට අර ඒ ලෝකයක් දීවි දීවි යනවා නම් අඳුන ගන්න මට්ටමත් එයා තුල සිත තුල ඇති වෙලා අලුතින් අලුතින් අඳුන ගන්නකොට අර පරණ අඳුන ගත්තේ ඔක්කොම නිරුද්ධ වෙලා යනවා නම් මෙන්න මේ ගතියට අපි කියනවා විපරිණාම දුක්ඛතා. ඒතකොට විපරිණාම දුක පවතින්නේ තමන් තුල අඳුන ගන්න මට්ටම ඇති වෙලා නැති වෙලා යන නිසාවත් ලෝකයේ දී වෙලා යන නිසාවත් නෙමෙයි. මේ අඳුනගත්ත ලෝකය හොඳයි සැපයි සාන්තයි කියලා පිළිගත්ත කම නිසා විපරිණාම දුක පවති. එහෙනම් කවදාවත් ලෝකේ අපිට දුක ගේන්නේ නැහැ. අපි හිතන විදිහයි අපිට දුක ගේන්නේ. බලන්නක අඳුන ගන්න මට්ටම අපිට දුක ගින්නෙත් නැහැ. අර දිය වෙලා යන ලෝකේ අපිට දුක ගින්නෙත් නැහැ. දුක්ඛ දුක්ඛතා කිව්වේ අඳුන ගන්න මට්ටමයි ලෝකේ එකට ගැට ගහගන්න එක. දුක්ඛ දුක්ඛතා. විපරිණාම දුක්ඛතා කිව්වේ අඳුන ගන්න මට්ටමවත් අඳුන ගන්න කියන්නේ සංඥාව. ඒක ඇති වෙලා නැති වෙලා යන එක දුක නෙමෙයි. රතනොසට දුක තියෙනවා. ඒ සංඥා ස්කන්ධේ රතනොසට තට ගන්නවනේ. ඒ අඳුන ගන්න එක අඳුන ගන්න ලෝකය කඩාගෙන වැටෙන එකක් දුක නෙමෙයි. ඒක රතනොසෙ අඬන්නේ නැනික මොනවා හිමි වුණත්. කණ්ඩන ලැබුණත් රතනොසට කඳුළු උපදින්නේ නැහැ. එහෙනම් මේ ලෝකය කඩා වැටුණා කියලා දුක ගලන්නෙත් නැහැ. දුක ගලන්නෙත් නැහැ. එහෙනම් විපරිණාම දුක පැනවෙන්නේ කොහොමද? ඒ අඳුන ගන්න මට්ටම තුල ලෝකය හොඳයි සැපයි සාන්තයි කියලා එයාගේ සිතේ ප්‍රවාහයක් හට ගන්නවා අඳුන ගන්නකොට. ඒක හොඳයි යහපත් සාන්තයි කියලා ප්‍රවාහය. අන්නේ ප්‍රවාහය තමයි විපරිණාම දුක්ඛතා කියන්නේ. ඒක තමයි විපරිණාම දුක්ඛතා. ඊට පස්සේ තියෙනවා සංඛාර දුක්ඛතා. මොකද්ද සංඛාර දුක්ඛතා කියලා කියන්නේ? සංකාර දුක්ඛතා කියලා කියන්නේ පින්වත්නි අර අඳුන ගන්න මට්ටම අනිත්‍ය වෙලා යන එකක්. අපේ සිත තුල හට ගන්න සංඥාව අනිත්‍ය වෙලා යනවා. ඒ අඳුන ගන්න මට්ටමට සාපේක්ෂ ලෝකයක් අනිත්‍ය වෙලා යනවා. එළිය ලෝකයක් හැම වෙලාවකම අනිත්‍ය වෙලා යනවා. බාහිර ලෝකයක් අනිත්‍ය වෙලා යනවා. නමුත් ඒ අනිත්‍ය වෙලා ගියාට එයාගේ සිත තුල පින්වත්නි නිත්‍ය වශයෙන් පිළිගැනීමක් තියෙනවා. ස්ථිරසාර වශයෙන් පිළිගැනීමක් තියෙනවා. අන්‍ය පිළිගැනීම නිසා සංඛාර දුක්ඛතා. ඒකට කියන්නේ සංඛාර දුක්ඛතා. ඒතර අනිත්‍ය වීම දුක් සංඛාර දුක්ඛතාවේ නෙමෙයි. අනිත්‍ය වෙන සමන්ගේ සංඥාවත් අනිත්‍ය වෙන බාහිර ලෝකයක් නිත්‍ය වශයෙන් පිළිගන්න එකයි සංඛාර දුක්ඛතාවේ උපද්දවන්නේ. එහෙනම් මෙන්න මේක දැන් බලන්න දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියලා දැන් මේ තුන අවබෝධ කරන්න ඕන. අවබෝධ කරලා දෙවෙනියට යකරන්න ඕන දෙයක් තමයි දුක නිරුද්ධ කිරීමේ ක්‍රියාමාර්ගවලට එන්න ඕන. දැන් ආයෙත් මේක හොඳට ඔළුවට ගන්න දුක්ඛ දුක්ඛතා කියන්නේ මොකද්ද? පින්වත්නි තමන් තුල හට ගන්නා වූ සංඥා ස්කන්ධයක් තියෙනවා. අපි ලෝකේ අඳුන ගන්නවා. එතකොට ඒ අපි ලෝකේ අඳුන ගන්නකොට ඒ අඳුනාගත්ත ලෝකය අපේ සිත තුළ ලෝකේ අඳුන ගන්නකොට අඳුනගත්ත ලෝකය බාහිර ලෝකෙට ගැට ගහ ගන්නවා. සාපේක්ෂව ගැට ගහ ගන්නවා. මම අඳුනගත්තේ බාහිර ලෝකේ තියෙන දෙයක්. ස්ථිරව බාහිර ලෝකේ තියෙන දෙයක් ඒ තියෙන නිසායි මම අඳුනගත්තේ කියලම් අර අඳුනා ගන්න මට්ටම බාහිර ලෝකයට අල්ලලා ගැට ගන්න. ඒ ගැටේ ගහන්නේ විඤ්ඤානස්කන්ධේ. ඇයි එහෙම ගැටයක් ගහන්නේ විඤ්ඤානස්කන්ධේ? මේ විඤ්ඤාණයට නැවත නැවත ප්‍රතිසන්දිය කරා යන්න හයියක් ඕන. මේ කනබොන කෑමෙන් ඇඟ පවත්වනවා වගේම විඤ්ඤාණයේ පැවැත්ම පිණිස යට ජවයක් ඕන. විඤ්ඤාණයට ජවයක්. අන්නේ ජවය ගන්නයි විඤ්ඤාණය ඔය වැඩේ කරගන්නේ. අඳුන ගන්නකොට අඳුන ගන්න මට්ටම තුල ලෝකයේ පැත්තට ගැට ගහ ගන්නවා. අඳුන ගන්න මට්ටම ලෝකයට සාපේක්ෂවයි මං අඳුනගත්තේ. මේ ලෝකේ තියෙන නිසානේ මං අඳුනගත්තේ කියලා සත්‍ය වශයෙන් පැවැත්මක් ඇතුළේ ලෝකේ තියෙනවා. ඒකයි මම මේ අඳුනගත්තේ කියලා සංඥාස්කන්ධයත් රූප වේදනා සංඥාස්කන්ධයත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බාදියත් විඥාණී විසින් ගැට ගහ ගන්නවා. මේ ගැට ගහ ගත්තට පස්සේ දුක්ඛ දුක්ඛතාවේ පැනවෙනවා. මින්න මේක කඩන්න තියෙන්නේ තමා තුල අඳුන ගන්න මට්ටම ඇවිල්ලා තියෙන්නේ විපාක සංඥා ස්කන්ධයක් විදියට කියලා. ඒක විපාකයක් විදියට බලන්න ඕන. හේතුඵල වශයෙන් කර්මඵල වශයෙන්
සංඥාස්කන්ධේ බලන්න. අන්න එතකොට දුක්ඛ දුක්ඛතාවේ කඩාගෙන වැටෙනවා. විපරිණාම දුක්ඛතාවය කියන්නේ, විපරිණාම දුක්ඛතාවේ කියුවේ අර එයා අඳුනගත්ත ලෝකේ තියෙන්නේ, අඳුනගන්න මට්ටමත් අඳුනාගත්ත ලෝකයක්. කහරි ලස්සන දෙයක්. අඳුනගන්න මට්ටමත් අඳුනගත්ත ලෝකයක් දෙකම එයා මොකද කරන්නේ, හොඳයි සැපයි කියලා පිළිගන්නවා. දැන් අපි ධර්මයෙන් බැලුවම දන්නවා අපි තුල අපේ සිත තුල අඳුන ගැනීම සිත තුල ඇතිවිලා නැතිවිලා යනවා. අඳුනගත්ත ලෝකයක් බලාගෙන ඉඳ ඇස් මට්ටමේම කඩාගෙන වැටෙනවා. එහෙම කඩාගෙන වැටෙන එකක් හොඳයි සැපයි කියලා පිළිගන්න. ලෝකේ කඩා වැටෙන එකක් හොඳයි සැපයි කියලා පිළිගත්තොත් එයා කඩා වැටෙනකොට කඳුළු උපදිනවමයි පින්වත්නි. ඒ හොඳයි සැපයි කියලා පිළිගත්තට එහෙම හොඳයි සැපයි කියලා පිළිගන්න පුළුවන් ලෝකයක් නෙමෙයි තියෙන්නේ. ඒ කඩා වැටෙන ලෝකයක්. Tamange sitha thula anduna ganna sanyaskandayat sitha thula athiwilla nathi aluthin aluthin anduna gannakota parana parana anduna ganim okkoma niruddai. Den me welawa me bana pade wala anduna gannakota sithin parana anduna gatte okkoma niruddai. Ewa sithine aayith kalpana karama dhamma sanya osse aayith aayith avarjane karala balanna puluwa. E mattamema avarjane karaganna ba. එච්චර මතක ධාරිතාවයකුත් නැහැ. මේ දේශන සම්පූර්ණයෙන්ම දරන්න බෑ. එතකොට දැන් මේ කියන එක දරන්න පුළුවන්. එතකොට පරණ දරා ගැනීම ඔක්කොම නිරුද්ධයි. එතකොට තමන් තුල අඳුනා ගන්න මට්ටම හැම වෙලාවකම වෙනස් ස්වභාවයකටපත් වෙනවා. අලුතෙන් අලුතෙන් අඳුනා ගන්නකොට පරණ ස්වභාව පරණ අඳුනා ගත්ත ඔක්කොම කඩාන වැටෙනවා. ඒ අඳුනගත්ත ලෝකය තුලත් හොඳයි සැපයි කියලා බාහිර ලෝකයේ අඳුන ගන්නකොට ඒ අඳුනගත්ත දේවල් බාහිර ලෝකයට ගැට ගහලා තියෙන නිසා බාහිර ලෝකයට එයා හොඳයි සැපයි කියලා පිළිගන්නවා. ඒ පිළිගන්න එක ඇතුලේ පින්වත්නි අඳුනගත්ත ලෝකයත් බාහිර ලෝකයත් දෙකම කඩා වැටෙනකොට යාට විපරිණාම දුක්ඛතාවය පැනවෙනවා. එහෙනම් ලෝකේ අඳුනගන්න එකවත් තමන්ගේ සිත තුල හවට ගන්න සංඥාවවත් නෙමෙයි ප්‍රශ්නේ. හොඳයි සැපයි කියලා පිළිගන්න එකයි ප්‍රශ්නේ. එතකොට ඒකට යා මොකද කරන්න ඕන? ඒ හොඳයි සැපයි කියලා හට ගන්නකොට යා පිළිගන්නකොට මේවා නිරුද්ධ වී යන නිරෝධ ධර්ම කියලා නිරෝධානුපස්සී විහරණින් බලන්ඩ බලන්ඩ යා තුල විපරිණාම දුක්ඛතාවයන් කඩාගෙන වැටෙනවා. ඊළඟ සංඛාර දුක්ඛතාවය කිව්වේ මොකද්ද? සංඛාර දුක්ඛතාවය කිව්වේ තමා තුල හට ගන්නා වූ සංඥා ස්කන්ධය පිළිබඳ උපේක්ෂාවක් නැහැ. උපේක්ෂාවක් නැති ගමන් මොකද උනේ? ඒ තමා තුල හටගත් වූ සංඥා ස්කන්ධය අනිත්‍ය වෙලා යන එකක්. ඒ අඳුන ගන්න මට්ටමට අදාළ බාහිර ලෝකයක් බාහිර ලෝකයට යා ගැට ගහලා නිතිනේ. බාහිර ලෝකයක් අනිත්‍ය වෙලා යන එකක්. ඇස් මට්ටමේම දිය වෙලා කඩාගෙන වැටෙන එකක්. නමුත් එයා නিত্য වශයෙන් ස්ථිර සාර වශයෙන් යා ඒ ලෝකයේ පිළිගන්නවා. එතකොට එයාට සංකාර දුක්ඛතාවේ පැනනවා. මේකට මොකද යා කරන්න ඕන? ඒකට යා කරන්න ඕන ඒ තමාන් තුල හටගත්තා වූ සංඥාව අඳුන ගන්න මට්ටම. අනිත්‍ය වශයෙන් බල්ලා නিত্য සංඥාව කඩලා දාන එක. අනිමිත්ත අනුපස්සනාවෙන් බල්ලා නিত্য නිමිත්ත කඩලා දාන එක. එතකොට අනිච්ච අනුපස්සනාවෙන් බලලා නিত্য සංඥාව කඩලා දානවා. අනිමිත්ත අනුපස්සනාවෙන් බල්ලා නিত্য නිමිත්ත කඩ. එතකොට පින්වත්නි යාට කවදාවත් සංකාර දුක්ඛතාවේ පැනවෙන්නේ නැහැ. ඔන්න ඔහොමයි දුක අවබෝධ කරන්නේ. පින්වත්නි අපි ඔය විදිහටයි මේ දුක අපට අවබෝධ කරන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට දුක අවබෝධ කරනකොට එයා ඊළඟට අපි තව දෙයක් කොහොමද දේශනා මොකද්ද? මැද සම්පූර්ණ අන්ත දෙක බිඳින්න ඕනේ කියලා. මොකද්ද මේකේ අන්ත දෙක? සංඥාව අඳුන ගන්න මට්ටම ඒකාන්තය. අඳුන ගන්න මට්ටම ඒකාන්තය. ඊට පස්සේ සංඥාවේ සමුදය අඳුන ගන්න මට්ටම තුල කර්ම රැස් කරන එක අනිත්‍යන්තය. ඔන්න ඔය අන්ත දෙක බිඳින්න ඕනේ ඊළඟට. එතකොට අඳුන ගන්න මට්ටම සංඥාව අපි කියන්නේ සංඥාවේ මුලාවක් අපිට තියෙන්නේ කියලා. අඳුන ගන්න මට්ට ඒක අන්තයක්. එතකොට මේ අන්තේ බිඳින්නේ මොකද්ද? මේ අඳුන ගන්න මට්ටම සිත තුල ඇති වෙලා නැති වෙලා යන්නේ විපාක සංඥා ස්කන්ධයක් විදියට කියලා. ඒක කර්ම විපාක විදියට ගලප ගලප බලනකොට ඒකාන්තයක් බිඳිනවා. හේතුඵල කර්මඵල වශයෙන් බලනකොට ඒ අන්තේ බිඳිනවා. ඊට පස්සේ දෙවනි අන්තේ මොකද්ද? දෙවනි අන්තේ තමයි සංඥා සමුදය අන්තේ. සංඥා සමුදය අන්තේ කියලා කියන්නේ අඳුන ගන්න එක ඇතුලේ මුලාවකටත්පත් වෙලා. එතකොට අඳුන ගන්න මට්ටම එකක්. අඳුන ගන්න මට්ටමේ මුලාව තව එකක්. මේ දෙකම අන්ත දෙකක්. මොකද්ද අඳුන ගන්න මට්ටම කියන්නේ? අඳුන ගන්න මට්ටම කියන්නේ මේ අඳුන ගන්න එක
කොහොමද අඳුනගන්නේ කියලා දන්නේ නැති එක ඒකාන්තය. සංඥාව අන්තය. උපාදානෙ නොවුනත් සංඥාව කෙලෙසහගත ලෝකයට අන්තය. උපාදානෙම වින්න ඕනේ නැහැ. උපාදානෙ පින්වත්නි, එයා මොනවා හරි අඳුනගන්නවා එහෙන්. එයා අම්මා කියලා අඳුනගන්නේ. මොනවා හරි අඳුනගන්නේ කේකාන්තය. දකින දේ අම්මා කියලා අඳුනගන්නේ දෙවෙනි අන්තේ. මේක තමයි අන්ත දෙක. එතකොට පේන මට්ටම තුල මොනවා හරි පේනවනේ. දැන් මොනවා හරි කටහඬක් ඇහෙනකොට මොනවා හරි ඇහෙනවනේ. ඒ මොනවා හරි ඇහෙන එකම අන්තයක්. කෙලෙසහගත ලෝකෙට ගැලවිලා නැහැ. ඇහෙන මට්ටමත් අන්තයක්. මේ ඇහෙන්නේ මගේ පුතාගේ කටහඬ, මගේ දුවගේ කටහඬ, ඔය අපේ අම්මගේ කටහඬ, තාත්තගේ කටහඬ කියලා අඳුනගන්නේක දෙවෙනි අන්තේ. ඇහෙන එක ඒකාන්තයක්, ඇහෙන මට්ටම තුල අම්මගේ කටහඬ කියලා අඳුරගන්නේක දෙවෙනි අන්තේ. එහෙනම් මේ කෙලෙසාගත ලෝකයට අඳුනගන්න මට්ටමින් ගැලවෙන එක ලේසි නෑ. එතකොට ඒ ගැලවෙන්නේ කොහමද? ඇහෙන මට්ටම තුල හේතු හේතුඵල වශයෙන් බලනකොට. මට මේ ඇහෙන මට්ටම පෙර මම්මී අඳුනගන්න මට්ටම, අඳුනගන්න මට්ටමනේ මම්මී සිතින් අඳුනගන්න මට්ටම මට හැදිලා තියෙන්නේ පෙර හේතුඵල නිසා නේද කියලා හේතු හේතුඵල වශයෙන්, කර්ම කර්මඵල වශයෙන් බලනකොට ඒකාන්තයක් බිඳෙනවා. ඊට පස්සේ අර අඳුනාගන්න මට්ටම තුල එයා සිතින් අඳුනගන්නකොට ඒ අඳුනගන්න මට්ටම තුල සංඥා විපල්ලාස වලටපත් වෙන දෙවෙනි අන්තය තියෙන්නේ. මොනවා හරි අඳුන ගන්නව නෙමෙයි, අපේ අම්මගේ කටහඬ, ඔය අපේ අම්මගේ රූපේ, ඔය මගේ දරුවගේ රූපේ, ඔය මගේ දරුවගේ කටහඬ කියලා එයා තුල අර මමත්වයේ ඉදිරිපත් කරලා අඳුන ගන්න මට්ටමක් තියෙන. අන්නේ අඳුන ගන්න මට්ටම බිඳෙන්න එයා විදර්ශනා කරන්න ඕන. එහෙනම් ධර්මයෙන් තමයි සංඥාන්තේ බිඳෙන්නේ, විනයෙන් තමයි සංඥා සමුදයන්තේ බිඳෙන්නේ. ඒ නිසා තමයි අන්තිම බුද්ධ දේශනාවේ පවා අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ, මහණෙනි පුළුවන් තරම් ධර්ම විනයට ගලප ගලප බලන්න. මහණෙනි පුළුවන් තරම් හැම වෙලාවකම මහණෙනි ධර්ම විනයට ගලප ගලපා බලන්න. ගැළපෙන්නේ නැත්නම් විසි කරන්න. ඇයි? ඒ දෙකෙන් තමයි අන්ත දෙක බිඳින්න තියෙන්නේ. ධර්මයෙන් එක් පළවෙනි අන්තය. ඒකනේ කිව්වේ බුදුරජාණන් සක්කායං ඒකෝ අන්තෝ. සංඥාව ඒකාන්තය. සක්කාය සමුදයෝ දුතියෝ අන්තෝ. සක්කාය සමුදය සංඥාවේ සමුදය වෙන මට්ටම තුල දෙවෙනි අන්තේ. සක්කාය ඒකෝ අන්තෝ පළවෙනි අන්තේ. සංඥා අඳුන ගන්න මට්ටම බිඳින්න තියෙන්නේ. මේ අඳුන ගන්න මට්ටම මා තුල සකස් වෙච්ච දෙයක් නේද, හේතුඵල වශයෙන් සකස් වෙච්ච දෙයක් නේද කියලා ධර්මයෙන් බලනවා. එතකොට මේ අඳුන ගන්න මට්ටම තුල මුලාවටපත් වෙන එකක් තියෙනවා. ඔය අපේ අම්මගේ කටහඬ, ඔය මගේ දරුවගේ කටහඬ කියලා මමත්වයේ ඉදිරිපත් වෙලා යා ලෝකේ අඳුන ගන්න මට්ටම. ඇහෙන, පේන, දැනෙන, හිතෙනේවා මමත්වයේ මුල් කරගෙන සංඥා මුලාවකට යන එක, සංඥා විපල්ලාස වල. ඒක යා බලනවා මේ අඳුන ගන්න මට්ටම ඇති වෙලා නැති වෙලා යන එකක්. මමත්වයේ ඉදිරිපත් වෙලා අහුලන්න ඕන එකක් නෙමේ. ඒක අනිත්‍ය වී යන එකක්. ඒක නිරුද්ධ වී යන එකක්. ඒක මගේ වසඟේ පවත්වන්න පුළුවන් එකක් නෙමේ. ඒක අනාත්ම එකක් කියා බලනකොට එයා තුල ඉන්නේ විනය. ඒකෙන් දෙවෙනි, ඒ නිසා හැම වෙලාවකම බුද්ධ ශාසනය කියනවා ධර්ම විනයට ගලප ගලපා බලන්න කියලා. ඔන්න ඕකටයි ධර්ම විනය කියන්නේ. එතකොට දැන් පින්වත්නි, දුක්ඛ දුක්ඛතාවයේ බිඳෙනවා. මේ දේශන හොත්තට ඔළුවට ගන්න ගිහින් ගෙදර ගිහින් හරි දුක්ඛ දුක්ඛතාවයෙන් තමයි පළවෙනි අන්තයේ බිඳෙන්නේ. දුක්ඛ දුක්ඛතාවේ අවබෝධ කරන්න කරන්න පළවෙනි අන්තේ බිඳෙනවා. විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතාවේ අවබෝධ කරන්න කරන්න දෙවෙනි අන්තේ බිඳෙනවා. ඔහොම තමයි අන්ත දෙක බිඳින්නේ. ඒක ඔයාලට තේරුම් නැතත් මේ දේශන ආයේ හුත්තට අහන්න. ආනකොට තේරෙවි. දැන් මෙතන කිව්වා දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා මේ තුන තමයි පින්වත්නි අවබෝධ කරන්න තියෙන්නේ. මේක අවබෝධ කළොත් දුකේ නිරෝධය කරා යනවා. එහෙමනේ අපි කිව්වේ. එතකොට දුක්ඛ දුක්ඛතාවෙන් අපි කිව්වේ මොකද්ද? තමන් තුළ අඳුන ගන්න මට්ටමක් තියෙන එක මුලාවක්. ඒ අඳුන ගන්න දේ බාහිර ලෝකේ තියෙන දෙයමයි අඳුනගත්තේ කියලා විඥාණයෙන් ගැට ගහ ගන්නවා කිව්වා. ඊට පස්සේ අපි කිව්වා මේ අඳුන ගන්න මට්ටම පෙර හේතුන්ගෙන් හැදිච්ච එකක්. හේතු නිරුද්ධ වෙමින් නිරුද්ධ වී යනවා කියලා බලන්න පින්නත් නේ. එතකොට එයා දුක්ඛ දුක්ඛතාවේ අවබෝධ කළා වෙනවා කිව්වා. අන්න ඒකෙන් තමයි සංඥාව නම් පළවෙනි අන්තේ බිඳින්න තියෙන්නේ. එතකොට දැන් අපි විපරිණාම දුක්ඛතාවේදී මොකද්ද කිව්වේ? මේ තමන් අඳුන ගන්න මට්ටම තුල හොඳයි සැපයි වශයෙන් පිළිගන්න මට්ටමක් තියෙනවා. ඒකෙන් තමයි විපරිණාම දුක පැනවෙන්නේ කොහොමද? ඒකට අපි කියවා හොඳයි සැපයි කියලා පිළිගන්න දෙයක් නෙමෙයි. මේක නිරුද්ධ වෙලා යන ආකාරය බලන්න. නිරෝධානුපස්සනාවෙන් බලන්න කිව්වා. සංඛාර දුක්ඛතාවය කිව්වෙ මොකද්ද? සංඛාර දුක්ඛතාවය කිව්වේ අර අඳුන ගන්න මට්ටමත් අඳුන ගන්න මට්ටම තුල බාහිර ලෝකයන් නිත්‍ය වශයෙන් පිළිගන්නවා කිව්වා. ඒකට අපි කියව මොකද්ද? අනිච්චානුපස්සී වශයෙන් අනිමිත්තානුපස්සී වශයෙන් බලන්න කිව්වා. ඒ විදිහට බලනකොට නিত্য සංඥාවක් නিত্য නිමිත්තක් අඳුන ගන්න මට්ටම තුල කඩාගෙන වැටේ කිව්වා. ඒ විදිහට බලනකොට දෙවෙනි අන්තය බිඳිලා යනවා. මේ විදිහටම යන්ත දෙක. මේ අන්ත දෙක බිඳිනකොට යාගේ සිත මොකටද වෙන්නේ? මැදටපත් වෙනවා. සක්කායං ඒකෝ අන්තෝ සක්කාය සමුදයෝ ဒုတိය අන්තෝ සක්කාය නිරෝධෝ මජ්ජි අන්න සිත දැන් මැදටපත් වෙලායි තියෙන්නේ. මැදටපත් වුණාට පස්සේ බුද්ධ ශාසනයේ ලස්සන වචනයක් පාවිච්චි කරනවා. මොකද්ද? මජ්ජේ මන්තාන ලිප්පති මහණෙනි මැද නොතැවරුණු කෙනෙක් නිවනටපත් වෙන්නේ. එයා මැද නොතැවරීම පිණිස මොකද කරන්නේ? මේ විදිහට විමසා විමසා බලද්දී පවා හිත තුල හටගන්නේ අලුත් අලුත් සංඥා. දැන් මේ සම්මාදිට්ඨියෙන් දැන් විමසන්නේ. දැන් මේ විදිහට මේ අනේ මේක දුක්ඛ දුක්ඛතාවේ විපරිණාම දුක්ඛතාවේ සංඛාර දුක්ඛතාව මේකේ අන්ත දෙක තියෙනවා. මේ විදිහට විමසද්දී එයා කෙලෙසාගත ලෝකයට අදාළ විදිහට නෙමෙයි විමසන්නේ, ධර්මයට අදාළ විදිහට. එහෙම ධර්මයට අදාළ විදිහට විමසුවත් එයාගේ සිත තුල සංඥා ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. මේ විදිහට ධර්මයට අදාළ ධර්ම විනීට අදාළ විමස විමසා බැලුවත් මා තුල හටගන්නා වූ සංඥා ටිකක්මයි හටගන්නේ. මේ සංඥාවත් අනිත්‍යයි අනාත්මයි කියලා බැලුවොත් මජ්ජේ මන්තාන ලිප්පතිය මැද නොතැවරෙන ශ්‍රාවකත්වයක් කියලා. අන්න එතනින් තමයි කෙනෙක් නිවනටපත් වෙන්නේ. ඉතින් මේක හරිම ගැඹුරු දෙයක්. මේක හොත්තට ඔළුවට ගන්න. දැන් අපි එතකොට මේ මුළු මහත් සමස්ත දේශනාවෙම අර්ථය ගමු. අපි පළවෙනියෙන් කො බලන්න මේ දේශනාවට කොච්චර මතකද කියලා. පළවෙනියෙන් මම ওই පින්නතුල්ලාට කිව්වා හැමදාම දේශනාවේදී ප්‍රතිවේක්ෂණා කරගන්න ජීවිතේ මොකද්ද? අන්ධ කරනු මං අවිද්‍යාවේ අන්ධකාරී ඉන්නේ. අචක්කු කරනු මට සම්මාදිට්ඨිය නැහැ. අනිබ්බාන සංවද අනි මට නිවන පිණිස අවස්ථාව වැහිලා. සසර පිණිස අවස්ථාව තියෙන්නේ කියලා බණට වාඩි වුණත් හිතලා වාඩි වෙන්න ඕන. එතකොට යාගේ ඔළුවට එනවා අනේ අවිද්‍යාවේ අන්ධකාරී නැසෙන්න මොනවා හරි බණේ ඇහෙනවා නම් හොඳයි. සම්මාදිට්ඨිය හැ උපද්දව ගන්න මොනවා හරි ඇහෙනවා නම් හොඳයි. සසර පිණිස නම් අවස්ථාවක් මේ බණින් ලැබෙන්නේ නැත්නම් හොඳයි කියලා යාතුල උපදින්න පුළුවන් අග්‍රතම මිහිරිතම කුසලයේ උපදිනෝ. ඉහළ කුසලයක් යාතුල උපදිනෝ. ඊට පස්සේ යාට අපි කිව්වා මේ ඔය පින්නතුන්ලා දුක්ඛ දුක්ඛතාවයත් මේ මට්ටම ඇතුලේ දුක්ඛ දුක්ඛතාවයත් විපරිණාම දුක්ඛතාවයත් සංඛාර දුක්ඛතාවයත් අවබෝධ කරගන්න ඕන කිව්වා. ඒක අවබෝධ කරන්ඩ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපි කිව්වා දුක්ඛ දුක්ඛතාවය කියන්නේ සංඥාවට අදාළව කිව්වා මේක. ඊට පස්සේ ඒක නිරුද්ධ කරන විදිහත් කිව්වා. දුක්ඛ දුක්ඛතාවය නිරුද්ධ කරන්න හේතුඵල වශයෙන් බලන්න ඕන. විපරිණාම දුක්ඛතාවය නිරුද්ධ කරන්න නිරෝධානුපස්සනාවෙන් බලන්න ඕන. සංඛාර දුක්ඛතාවය නිරුද්ධ කරන්න අනිච්චානුපස්සනාවයි අනිමිත්තානුපස්සනාවයි වඩන්න ඕන. එතකොට නিত্য සංඥාවයි නিত্য නිමිතයි කැඩලා යනවා කිව්වා. ඊට පස්සේ අපි තුන්වෙනි පියවරදී කිව්වා මේකේ අන්ත දෙක බිඳින්න ඕන පින්වත්නි කියලා. සංඥාව ඒකාන්තයක්, අඳුන ගන්න එක ඒකාන්තයක්. අඳුන ගන්න මට්ටම තුල, ඒ කියන්නේ මොනවා හරි අඳුන ගන්න මට්ටමක් තියෙනවා අපිට. මොනවා හරි ඊට පස්සේ තවාන්තයක් තියෙනවා. මොනවා හරි අඳුන ගන්නවා නෙමෙයි, ඔය අපේ අම්මගේ කටහඬ, ඔය මගේ දරුවගේ කටහඬ, ඔය මගේ දරුවගේ රූපේ කියලා ඇහෙන, පේන, දැනෙන, හිතෙන මට්ටම මම ඉදිරිපත් වෙලා අඳුන ගන්න මට්ටමක් තියෙනවා. ඒ දෙක බිඳින්න, පළවෙනි අන්තයේ බිඳින්න හේතුඵල වශයෙන් බලන්න ඕනේ කෝ, ඒක ධර්මය. දෙවනි අන්තයේ බිඳින්න විපස්සනාමය කුසලතාවයේ බලන්න ඕනේ කෝ, විනය, විදර්ශනා කරන්න ඕනේ කෝ. එතකොට යාගේ සිත මැදටපත් වෙනවා. සක්කායෙන් ඒකෝ අන්තෝ සක්කාය සමුදය දුතිය අන්තෝ සක්කාය නිරෝධෝ මජ්ජේ මැදටපත් වෙනවා. මජ්ජේ මන්තාන ලිප්පති භාගතුනස වදාලා මැද තැවරෙන්න එපා කියලා. එතකොට දැන් මේ මොකද්ද කියන්නේ? මැද නොතැවරීම පිණිස මොකද කරන්නේ? එයා මේ විදියට විමසද්දි පවා යාගේ සිතේ මොනවද හටගන්නේ? සංඥා ටිකක්. කලින් වගේ කෙලෙසහගත සංඥා නෙමෙයි, ධර්ම සංඥා වෙන්න පුළුවන්. නමුත් හටගන්නේ සංඥානේ. අන්නේ සංඥා ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. ඒවා අනිත්‍යයි අනාත්මයි. ඒවත් මම නෙමෙයි මගේ නෙමෙයි කියලා බලන්න පටන් ගත්තාම මැද නොතැවරියා නිවන පැත්තටම හැරෙනවා. ඔබ හැම දිනාටම මේ හෝරාවකටත් වැඩි කාලයක් දේශනා කරපු දේශනාව නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
දේශනාවේ සැදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පින්වත්නි අපේ කල්යාණ මිත්‍ර දමිත්තෙන්නකෝන් මහත්මාත්, සුදර්ශනී හරස්කම මහත්මිය, සුජීව කුමාරපිරුම මහත්මා, ප්‍රියදර්ශනී කුමාරපිරුම මහත්මිය ප්‍රධාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන්නේ. මේ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවසේම ජීවිතාවබෝධය කරායන්ට මේ පින්නතුන්ට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ පින්නතුන් සියලු දෙනාටම කෙටි කාලයකින් පහසු ආකාරයකින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාවබෝධය කරායන්ට මේ පින්වත්තුන්ට, මේ දරුවන්ට, අපේ දමිත්තෙන්නකෝන් මහත්මාගේ පින්වත් දියණිවරුන්ට හැමෝට මේ උතුම් කුසල් නිවන් පිණිස බලවත් වේවා. ඒ වගේම දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ටත් මේ කුසල් අනුමෝදනා ආශිර්වාද කොට තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන්ද මේ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවසේම නිවන් පිණිස මේ කුසල් බලවත් කොට ගනිත්වා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම අපේ පින්වත් දමිත්තෙන්නකෝන් මහත්මා, සුදර්ශනී හරස්කම මහත්මිය, සුජීව කුමාරපිරු මහත්මා, ප්‍රියදර්ශනී කුමාරපිරු මහත්මිය කියන පින්නතුන්ගේ පවුල්වල නමින් මියගිය සියලු ඥාතීන්ට, දෙපාර්සවගතව මියගිය ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. මේ සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානි සංස ධර්මයන් සතර වරන් රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට, බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටද අප හැම දිනාගේම නමස්කාරය වේවා. ශක්ඛයෝ